ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
මේ දිනවල ලෝකයේ සෑම රටක්ම පාහේ අවධානය යොමු කරමින් සිටින්නේ ශීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වසංගතය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඒ ශ්‍රී ලංකාවේ වේවා, ඕස්ට්‍රේලියාවේ වේවා, ලෝකයේ අනෙකුත් රටක වේවා, ආසාදිතයින් ප්‍රමාණය දිනෙන් දින වැඩිවන ආකාරයක් තමයි අපිට පේනෙන්නට තිබෙන්නේ. ඉතින් මේ වෛරසය මඩින්නට ඖෂධ සොයා ගැනීමටත් විවිධාකාරයේ රටවල් මේ වන විට විවිධාකාරයේ පර්යේෂණ සිද්ධ කරමින් පසුවනවා. ඇතැම් රටවල් පර්යේෂණ නිම කරමින් විවිධාකාරයේ ඖෂධ සංයෝග ඉදිරිපත් කරමින් පසුවනවා. මෙවැනි වූ කවානුවක ශ්‍රී ලංකාවෙනුත් අපිට එවැනි උපුවතක් අසන්නට ලැබෙනවා. මේ කොරෝනා වෛරසය මඩින්නට ලංකාවෙනුත් ඖෂධයක් සොයාගත්තා කියන ප්‍රවෘත්තිය. ඉතින් ඒ පිළිබඳව ඇත්ත නැත්ත සොයා බලන්නයි අපි SBS සිංහල වැඩසටහනෙන් මේ සූදානම් වෙන්නේ. මේ කටයුත්තට මුල පුරලා තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය. ඉතින් මේ පර්යේෂණය සිද්ධ කරපු කණ්ඩායමේ නියමුවා විදිහට කටයුතු කරපු කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය සමීරාර් සමරකෝන් මහතාව අපි දැන් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ඒ පිළිබඳව කතා බහ කරන්නට. අයිබෝන් සුබෝදෑසනක් ආචාර්යතුමනි.
අයිබෝන් සුබෝදෑසනක්.
ඔව් ආචාර්යතුමනි, දැන් මේ කොරෝනා වෛරසය මඩින්නට ලංකාවෙන් ඖෂධයක් සොයාගත්තා කියලා අපිට ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අපි පොඩ්ඩක් මේ කතාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු මුලින්ම.
ඔව් ඇත්තටම කියනවා නම් ඖෂධයක් සොයාගත්තා කියනකට වඩා අපි අපේ පර්යේෂණ කණ්ඩායම මම සහ ආචාර්ය කනිෂ්ක සේනාතිලක ආචාර්ය කමලිකෙන්න කොන් කියන අපේ ආයතනයේ අපි තිදෙනා එකතු වෙලා අපි යම් පරීක්ෂණයක් කරලා, ඒ කියන්නේ කෙටි කාලයක් තුළ අපි යෝජනාවක් ඉදිරිපත් කළා. මෙන්න මේ කියන ඖෂධ පාවිච්චියෙන් කොරෝනා ආසාදනය අවම කරගන්න පුළුවන් කියලා. එතකොට මේක අපි මේ පරීක්ෂණය කළේ තනිකරම අපි කරගෙන කම්පියුටර් බේස්ඩ් ඩ්‍රග් ඩිසයිනින් කියලා. ඒ කියන්නේ පරිගණක දියුණු පරිගණක මුදුකාංග යොදාගෙන තමයි අපි කොරෝනාවලට යොදාගත හැකි කියන ඖෂධ යෝජනා කළේ. ඒ පරීක්ෂණය අවසානයේ ලබාගත් දත්ත සම්පින්දනය කරලා අපි ඒක විද්‍යාත්මක සංග්‍රහයක්, එහෙම නැත්නම් විද්‍යාත්මක සංග්‍රහයක් අපි කියන ඔන්ලයින් සංග්‍රහයක අපි ඒක පළ කරා. ඒ තොරතුරු ඔබට බාගත හැකි වෙනවා අපේ නම් වලින්. ඒක දැනට ඔන්ලයින් තියෙනවා. මෙතනදී අපි විශේෂයෙන්ම මේ වෛරස පිළිබඳ තොරතුරු අනාවරණය වෙන කාලේ, කියන්නේ පෙබරවාරි මාසයේ විතර තමයි අපිට මේ අදහස මුලින්ම ඔළුවට ආවේ. ඒ වෙද්දී චීනයේ විද්‍යාඥයන් පිරිසක් මෙම වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳව හොයලා බලලා ඒගොල්ලෝ ආගෙන තිබ්බා මේක RNA, එහෙම නැත්නම් අපි DNA සහ RNA කියලා වර්ග දෙකක් තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය. ඒකට මේක තංගිදාම යක් විදිහට පවතින ප්‍රවේණික ද්‍රව්‍යයක්. ඒ කියන්නේ දඟවලක පුරුක් වගේ එකතු වෙලා හැදිච්ච දිගට එකතු වෙලා හැදිච්ච තංගිදාමයක්. ඒකේ දඟවල පුරුක් ගත්තොත් ඒක රසායනික සංයෝගයක් නියුක්ලියොටයිඩ් කියලා කියනවා. මේ නියුක්ලියොටයිඩ් 30,000ක් විතර තියෙනවා කියලා හොයාගෙන තිබ්බා සහ ඒ සියලු අනුපිළිවෙල හොයාගෙන තිබ්බා. එතකොට එම වෛරසයේ, මේ කොරෝනා නාව වෛරසයේ සියලුම ප්‍රවේණික ද්‍රව්‍ය අනුපිළිවෙල හොයාගත්තට පස්සේ ඒගොල්ලෝ එම ප්‍රවේණික ද්‍රව්‍ය වලින් නිර්මාණය වන විවිධ ප්‍රෝටීන, අපේ ඇඟේ වුණත් ප්‍රෝටීන වලින් තමයි කර්තව්‍ය සිදු කරන්නේ. ශෛලයේ තුල ප්‍රෝටීන 10 ගණනක එකතුලා තමයි මේ කර්තව්‍යන් සිද්ධ කරන්නේ. එතකොට චීන විද්‍යාවේ හොයාගෙන තිබ්බා මේ වෛරසයෙන් හැදෙන්න පුළුවන් ප්‍රෝටීන ගැන. එතනදී අපිට ඉස්මතු වෙච්ච ප්‍රෝටීනයක්, ඉතා වැදගත් ප්‍රෝටීනයක් තිබ්බා. එකක් තමයි මේ කොරෝනා නව වෛරසය ඇවිල්ලා මානව ශෛලවලට බැඳෙන්න යොදා ගන්නා ප්‍රෝටීන. ඒ කියන්නේ මේ වෛරසයේ පිටතින් කොපුවක් තියෙන ප්‍රෝටීන සහ අනිකුත් ද්‍රව්‍ය වලින් හැදිච්ච ඒ කොපුවේ උල් වගේ නෙරුම් තියෙනවා. ඒ කියන්නේ මේකට කොරෝනා වෛරස් කියලා නම දාලා තියෙන්නේ උල් ප්‍රෝටීන නෙරුම්. ඒ ප්‍රෝටීන නිරුම් වල උලක් වගේ තියෙන කොටසින් තමයි අපේ සෛලවල විශේෂ ස්ථානයකට පළමුවෙන්ම මේගොල්ලෝ ඒ වෛරසය බැඳෙන්නේ. ඉතින් ඒ බැඳෙන තැන ඒ උලක් වගේ කොටස හදන ප්‍රෝටීනය පිළිබඳව මොඩලයක් හදාගන්නට පුළුවන් වුණා. අර චීන විද්‍යාඥයන් යොදාගත්ත පැහැදිලි කරලා තිබ්බ ජීනෝමයේ දත්ත, එහෙම නැත්නම් මූළු ප්‍රවේණික දත්ත සලකලා බලලා. ඉතින් ඒ මොඩලේ හැදුවට පස්සේ අපිට අදහසක් ආවා මේ කියන අර වෛරස කොපුවේ පිටතට නිරලා තියෙන උල් වෙනති නෙරුම්, ඒ නෙරුම් වලින් තමයි අපේ සෛලවලට මේවා සම්බන්ධ වෙන්නේ. මේ සම්බන්ධ වන තැන බන්ධනයක ඇති කරගන්නේ ඒ ඇතිවන බන්ධනය. ඒ කියන්නේ අර වෛරස් උලක් වගේ කොටස සහ අපේ සයිලබල ඒක ප්‍රතිග්‍රහණය කරන්න සෑදිලා තියෙන ප්‍රෝටීන කොටස අතර බන්ධනය බිඳින්න පුළුවන් නම් යම් ඖෂධයක් පාවිච්චි කරලා ඒක හොඳ යාන්ත්‍රණයක් වේවි මේ රෝගය වළක්වා ගැනීමට මෙන්ම මේ රෝගය වැළඳුණු අයට ප්‍රතිකාරයක් විදිහට කියලා. ඒක තමයි අපේ මූලික අරමුණ වුණේ. එතනදී අපි දැනට ලෝකයේ අපි කියන FDA කියන ඇමරිකාවේ ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් සහ අනෙකුත් ලෝකයේ පිළිගත් ක්ලිනිකල් එහෙම නැත්නම් රසායනිකව යොදා ගන්න ඖෂධ වර්ග 3500ක් විතර අපි මේ වැඩේට යොදා ගත්තා. මේක අපි තනිකරම කළේ දියුණු මෘදුකාංග යොදාගෙන කම්පියුටර් එහෙම නැත්නම් පරිගණක මෘදුකාංග යොදාගෙන අපි කළේ ඒ කියන එකකින් එක 3500කට අධික සංයෝග. මේ කියන අර වෛරස් ප්‍රෝටීනේ උලක් වගේ කොටස අපේ සෙල්ලවලට ඇවිල්ලා බැඳෙන තැන සමග තිය බැලුවා. මේක අපි කරේ මෘදුකාංග පාවිච්චි කරලා තිය බලලා අපි හොයාගත්ත සංයෝග කීපයක්. අර වෛරස් කොපුවේ උලක් වගේ කොටස අපේ සෙල්ලවලට ඇවිල්ලා බැඳෙන ස්ථානයට ගිහිල්ලා බැඳෙන්න පුළුවන් රසායනික සංයෝග. එහෙම බැඳුනොත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට වෛරස් කොපුවේ ඒ උල් වගේ කොටසට බැරි වෙනවා අපේ සෙල්ලවලට බැඳෙන්න. මොකද අපේ සෙල්ලවලට බැඳෙන අවකාශය වපසරිය අපි වෙනත් ඖෂධකින් වළක්වනවා නැත්නම් බ්ලොක් කරනවා. ඉන්නේ ඒක තමයි අපේ සිද්ධාන්තය. මේ විදිහට කරලා බලලා අපිට හොයාගන්න පුළුවන් වුණා සංයෝග පහක් විතර අපි යෝජනා කරා. මෙන්න මේ සංයෝග වලින් මෙන්න මේ වෛරස් කොපුවේ උලක් වගේ කොටස සහ අපේ මානව සෛල අතර බැඳීම අවහිර කරන්න පුළුවන් කියලා. ඕක තමයි අපි සොයා ගැනීම. ඉතින් එතනදී ඒක දැනටම ලෝකේ පාවිච්චි කරන ඖෂධ නිසා අපි මේක ඉදිරිපත් කරා. මේ ඖෂධ යමෙක් කැමති නම් මේක රෝගීන් සඳහා පරීක්ෂා කරලා බලන්න පුළුවන් කියන අපේ කල්පිතය අපි ලෝකෙට ඉදිරිපත් කරා.
හොඳයි ආචාර්යතුමනි, දැන් පර්යේෂණයේ අවසාන නිගමනයත් එක්ක ප්‍රතිඵල ඔබ ලෝකෙට ඉදිරිපත් කරාට පස්සේ සාමාන්‍යයෙන් පර්යේෂණ ලෝකයේ වෙන සිද්ධාන්තත් එක්ක බලද්දි ඊළඟ පියවර අපි පොඩ්ඩක් විස්තර කළොත් එහෙම?
ඔව්, ඊළඟ පියවර වෙන්න ඕනේ. හරියටම දැන් මේවා මගේ තර්කයේ හැටියට මේකට වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ක රාසි වෙලා ඔවුන්ගේ මත ඉදිරිපත් කරලා මේක සාකච්ඡා කළ යුතු වෙනවා. ඒ සාකච්ඡාවේදී ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් මේ ඖෂධය දෙන්න පුළුවන්ද බැරිද. අනික ඔබට මතකයි ඇති දැනට දවස් සතියකට පමණ කාලයකට පෙර ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් ඉදිරිපත් කරා ඖෂධ දෙකක්. ඒ ඖෂධ දෙක ක්ලෝරොක්වින් සහ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් සහ තවත් ඖෂධයක්. ඉතින් ඒගොල්ලෝ වුණත් මේ ඖෂධ ඉදිරිපත් කළේ විශාල දත්ත ප්‍රමාණයකින් තහවුරු වෙලා නෙමෙයි, පන්සල කරපු ඉතා කුඩා රෝගෙන් 20ක් වගේ පමණ යොදාගෙන කරපු පරීක්ෂණයක ප්‍රතිඵල මත විශ්වාසය තියලා. ඉතින් ඒක හැම රටේම විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පවා ඒක ක්ලිනිකල් ට්‍රයල් එකක් නැත්තම් රසායනික පරීක්ෂාවකට යොදාගත්තා ඉදාම. නමුත් දැන් අපි මේ ඉදිරිපත් කරපු දේ එහෙම කවුරුත් රසායනික පරීක්ෂාවකට යොදාගන්නේ කියලා මම හිතන්නේ නැහැ. මොකද ට්‍රම්ප් වගේ දැවැන්තෙක් ප්‍රකාශයක් කරා නම් ඒක කරයි. නමුත් අපි මේක විද්‍යාඥයෝ විදිහට විද්‍යාත්මක සංග්‍රහයක ඉදිරිපත් කරපු නිසා කවුරුත් ඒකට ඉදිරිපත් වුණේ නැහැ තාම. නමුත් ඒක ඊළඟ පියවර විදිහට අපි කළ යුතු වෙන්නේ මේක රෝගීන්ට දීලා බලන්න කලින් අවශ්‍ය නම් මේක ආකාර දෙකකට කරන්න පුළුවන්. රෝගීන්ට කෙලින්ම දෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙනවා නම්, එහෙම නැත්නම් අපිට පුළුවන් වෛරසය ලැබ් එකක එහෙම නැත්නම් පරීක්ෂණාගාරයක වෛරසය සහ මේ අපි කියන සංයෝග සහ අපේ මානව සෛල එකතු කරලා බලන්න පුළුවන් මේ අපි කියන දේ අපි 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 යෝජනා කරන කන්සෙප්ට් එක සිද්ධ වෙනවද මෙතන ඇත්තටම කියලා. එහෙමත් වෙලා එහෙම කරලා බලලා එහෙමත් වෙනවනම් ඉතින් රෝගීන්ට දෙන්න විතර මැලි වෙන්න අවශ්‍ය නැහැ අපි යෝජනා කරන ඖෂධ.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය සමීර ආර් සමරකෝන් මහතා සමග. කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයෙන් පර්යේෂණයක් සිද්ධ කරලා තිබෙනවා මේ කොරෝනා වෛරසය මඩින්නට පුළුවන් ඖෂධ සංයෝගයක් පිළිබඳව. අපි ඒ පිළිබඳව කතා බහ කරමින් පසුවන්නේ වෛද්‍යතුමනි, දැන් අපි ඖෂධ ක්ෂේත්‍රය ගැන කතා බහ කරොත් එහෙම නිරන්තරයෙන්ම අපිට ජනමාධ්‍යවලින් අසන්නට දකින්නට ලැබෙනවා මේ ඖෂධ මාෆියාවන් සම්බන්ධයෙන්, ඒ වගේම මේ ඖෂධ ක්ෂේත්‍රයේ යට තිබෙන දේශපාලනය සම්බන්ධයෙන්. දැන් කොරෝනා වසංගතය සහ ඒ සඳහා සොයා ගැනීමට යන, ඒ වගේම සොයා ගන්න ඖෂධ පිටපසත් මේ වගේ විශාල දේශපාලනයක් තිබෙනවා කියලා අපිට කනින් කොනින් ඇහෙන්නට පටන් ගන්න තියෙනවා. දැන් මේ தত্ত্বය මත ඔබලාගේ මෙම පර්යේෂණයට අත්තන ඉරණම ගැන ඔබට සිතෙන්නේ මොකක්ද?
මෙහෙමයි ඔබ කියලා වගේ ඇත්තටම ලෝකයේ තියෙන බලවත්ම මාෆියා එකක් තමයි ඒක, ප්‍රබලම මාෆියා එකක් තමයි ඖෂධ මාෆියාව. ඒක ඔබ මම අපි හැමෝම දන්නවා. නමුත් ඒක කතා බහට ලක් වෙන හරි අඩුයි. ඊට අමතරව ආයුධ සහ යුද මාෆියාව. ඉතින් ඔය වගේ දේවල් වලින් තමයි ගොඩක් ලාභට රටවල් වල ආර්ථිකයන් තවත් රටක ආර්ථිකය පරදලා ඉස්සරහට ඇවිල්ලා සමහර විට වැජබෙන්නේ. ඉතින් ඒ වගේ මාෆියාවන් නොතෙමිසවා කියන්න බෑ මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන්. අනිවාර්යයෙන්ම තියෙනවා. විශේෂයෙන් අපිට ඒක පළවෙනි උදාහරණය තමයි ඇමරිකාව පවා මේ මොහොතේදී අඩු දක්ෂ ප්‍රමාණයක් යටතේ ඖෂධ දෙකක් කියනවා ලෝකෙට FDA එක ඇප්‍රූව් කරයි කියලා. එතකොට මේක පවා දේශපාලනික වශයෙන් තමාගේ ශක්තිය පෙන්වන්න කරපු කටයුත්තක්. ඒතර ජපානයේ ඇවිජින් කියලා තව ඖෂධයක් යෝජනා කරන. නමුත් ඒක අපි කියන යාන්ත්‍රණය නෙමෙයි. ඒක මේ කොරෝනා වෛරසය වැළඳුනාට පස්සේ ඇති වෙන සංකූලතා මඩින්න තමයි මේ ඖෂධ උපකාරී වෙන්නේ. ඒතර දැන් අපි යෝජනා කරලා තියෙන එකේ විශේෂත්වය තමයි මේක ප්‍රොෆිලැක්සිස්. එහෙම නැත්නම් රෝග නිවාරණය කරන්න. ඒ කියන්නේ අපි හිතමු ගෙදර 3 දෙනෙකුට රෝගය තියෙනවා. ඉතුරු 3 දෙනා ආරක්ෂා වෙන්නත් මේ කියන ඖෂධ ගත්තොත් පුළුවන්. එතකොට ඒ ඖෂධ නිසා වෛරසය අපේ ශරීරය ඇතුළ නොවෙන්න වගේ බලාගෙන අපි යෝජනා කරපු යාන්ත්‍රණය අනුව. ඉතින් ඒකයි ඒකේ වෙනස. නමුත් ප්‍රබෑසුව වගේ දැනට අපි හොයාගත්ත විද්‍යාත්මකදී දැනට 1000කට වඩා ආසන්න ප්‍රමාණයක් ලෝක විද්‍යාඥයෝ භාගත කරගෙන තියෙන අපේ සොයා ගැනීම 2000කට කිට්ටු වෙන්න බලලා තියෙනවා. ඒ සොයා ගැනීම දැන් ඉරානයේ වගේ රටවල වලින් මට සමහර වෙලාවට UK ඉරානයේ වගේ රටවල වලින් අපිට හොඳ ප්‍රතිචාරත් ලැබිලා තියෙන විද්‍යාඥයන්ගෙන්. නමුත් මම දැන් මගේ මිත්‍රයෙකුට එක්සත් ජනපදයේ මිත්‍රයෙකුට ඊයේ පෙරේද කිව්වා මේක කැමති නම් ඔබගේ ඕනම කෙනෙකුට දීලා චෙක් කරලා බලන්න. ඒ කියන්නේ ඕනම පරීක්ෂණ ආයතනයකට දීලා චෙක් කරලා බලන්න. මගේ විරුද්ධ අපේ විරුද්ධත්වයක් නැහැ. අපි මේකෙන් සල්ලි හොයන්න නෙමෙයි මේක කරන්නේ. ඒ නිසා මේක ඕනම කෙනෙකුට දීලා චෙක් කරලා බලලා කැමති නම් සායනික භාවිතයට ගන්න පුළුවන් දේවල් මෙතන තියෙනවා නම් ඒවා ගන්න කියලා මම ඉල්ලීමක් කළා. ඒ වගේ වටපිටාවකුත් දැන් අපිට නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ නැහැ අපි සුවගෙනීමට ලොකු තනක් හම්බ වෙයි කියලා. ඔය මොකද මේ ඔබ කිව්වා වගේ ලෝකේ තියෙන මේ ඖෂධ මාෆියාව පිටවස තියෙන දේශපාලනයත් එක්ක කතා කළාම එතකොට දැන් හැමෝම හැම දින රටක්ම උත්සාහ කරන්නේ මේ වෙලාවේ මේකට වැක්සීනයක් හෝ වෙනත් ඖෂධයක් සුවගෙනීම මගින් රෝගී සුව කිරීමට සාපේක්ෂව
හොඳයි ආචාර්යතුමනි, අපි අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමති ඔබගේ මෙම පර්යේෂණය සහ එහි ප්‍රතිඵල සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු ප්‍රතිචාර මොන වගේද කියලා.
ශ්‍රී ලංකා රජයට තේරෙන මන්ත්‍රමෙන් අපිට සහයෝගය දුන්නා. විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා මට අවශ්‍යතාව ලබා දුන්නා. සියලුම ලංකාවේ වෙන වෙනත් රටවල තානාපතිවරුන් හමු වෙලා අපේ පරීක්ෂණ ඉදිරිපත් කරන්න. ඊට අමතරව රජයෙන් මං හිතා රජයට තේරෙන විදිහට ඒ යොමු කිරීම සිද්ධ කළා. නමුත් රජයෙන් පමණක් මේක සිද්ධ වෙන්නේ නැති බව ඔබ අපි හැමෝම දන්නවා. ඒ සඳහා අනික් විශේෂඥයන්ගේ සහයෝගයත් අවශ්‍යයි. රජය තමාට පුළුවන් දේ කරා. නමුත් මන් දන්නේ නැහැ රජයට උනත් ඒක විශ්වාසයේ යම් අඩුපාඩුවක් තියෙන බව මට හැඟියනවා. මොකද අපි මේ කරන්න පුළුවන් දෙයක් මොකද්ද මේ කියන පිළිබඳව රජයට එහෙම ඍජු විශ්වාසයක් ඇති වෙන ආකාරයක් නැහැ. නමුත් අපි දන්නේ නැහැ, බලමු කාලයත් සමග යම් බලධාරියෙක් අපෙන් ඇහැවුවොත් අපි ඒක ඉදිරිපත් කරන්න සදී පැහැදිලා ඉන්නවා. මං හිතන්නේ පුළුවන් විදිහට රජය උදව් කළා. නමුත් ඒගොල්ලන්ගේ ඒ අවස්ථාවේ ඒ අපේ රෝගීන් හිටපු නැති නිසා විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ පරමාර්ථුනේ මේක වෙනත් රටකට යවලා මේක ඇත්ත නැත්ත හොයලා බලමු කියන එක තමයි ඒගොල්ලන්ගේ පරමාර්ථය උනේ. හැබැයි මේ අවස්ථාවේ රෝගීන් වැඩිවීමත් සමග අපිට තාම කිසිම කතාබහක් ඇති වෙන්නේ නැහැ.
හොඳයි, අපි කතාබහ කරමින් පසුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය සමීර ආර් සමරකෝන් මහතා සමග මේ කොරෝනා වෛරසය මඩින්නට ශ්‍රී ලංකාවෙන් සොයාගත් ඖෂධ සංයෝගය පිළිබඳව එතුමන්ලා එකතු වෙලා පර්යේෂණයක් සිද්ධ කළා. ඒ පර්යේෂණය සාර්ථක වුණා. දැන් එහි පර්යේෂණයේ ප්‍රතිඵල සහ ඒ පර්යේෂණ වාර්තාව අන්තර්ජාලයෙන් ඔබටත් දැක බලා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි මේ පර්යේෂණයට මොකද වුණේ, අනාගතයේ මොකද වෙන්නේ මේ ඖෂධ මාෆියාවත් එක්ක කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමින් පසුයේ. අපි ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්යතුමනි, අපි සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් ඔබට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.